මේ ප්‍රශ්නයක් මේ පොටිල හාමුදුරුවන් බුද්ධාන්තර ගණනාවක් ත්‍රිපිටකය කටපාඩම් කර ගනිමින් ධර්මයේ දේශනා කර ඇත. උන්වහන්සේගෙන් බණ අසාගත් රහතන් වහන්සේලාත් සිටියා නේද? එසේනම් එවිට පොටිල හාමුදුරුවන් ආර්ය මාර්ගයට පැමිණ තිබිය යුතු නේද කියලා මේ ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේක හොඳට තේරුම් ගන්න ඕන ප්‍රශ්නයක්. මේ පොටිල හාමුදුරුවන් බුද්ධාන්තර ගානට ගියන ත්‍රිපිටකයේ කටපාඩම් කළා කිව්වම අද හිතයි ඉන්න ත්‍රිපිටකයේ එකක්. බුද්ධ කාලේ පෙන්නපු ත්‍රිපිටකයේ තව එකක්. ඒ කාලෙත් මේ ත්‍රිපිටක කතාව තිබුණා. හැබැයි 20 අවුරුද්දා කෙනකව විනය පිටකයක් තිබුණේ නැහැ මේ කාලේ. විනය පිටකය කියන්නේ 20 අවුරුද්දට පස්සේ පනවපුවාම ඇතිච්ච එක. අද තියෙන විනය පිටකේ. අද තියෙන සූත්‍ර පිටකේ 45 අවුරුද්දක් තිස්සේ කරපු ධර්ම දේශනාව සාරාංශ කරලා ගත් ඒවා සංගායනා මහරහතන් වහන්සේලා විසින් සංගායනාවේදී කැටි කරලා හදාගත්ත සූත්‍ර ටික. අද තියෙන සූත්‍ර පිටකේ. ඒකෙම ගැඹුරු ටික වෙන් කරලා අරගෙන හදාගත් එක තමයි අභිධර්ම පිටකය. හැබැයි බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ ওই ත්‍රිපිටක කතාව තිබුණා. හැබැයි ඒක ඊට වඩා වෙනස් අදහසක්. විනයක් නැතුව සංවරත්වයක් ලබන්න බැහැ. මොකද්ද විනය? රාග විනේ, ද්වේෂ විනේ, මෝහ විනේ. ඒක බුදුරජාණන් වහන්සේගේ පනෝපු විනයක් නෙමෙයි. බුදුවරයන් වහන්සේලා ලෝකේ පහළ වුණත් නැතත් විනේ විනයමයි. උන්වහන්සේලා ලෝකේ විනය මතු කරලා දෙනවා. රාග විනය කියන්නේ මෙන්න මේකයි, ද්වේෂ විනය මේකයි, මෝහ විනය මේකයි කියලා විග්‍රහ කරලා දෙනවා. ලෞතර බුදුරයන් වහන්සේලා ලෝකේ පහළ වුණා. ඒ තිවිච්ච ලෝක ස්වභාවයමයි විග්‍රහ කරලා දුන්නේ, අලුතෙන් පැනවීමක් නෙවෙයි. පනෝපු විනයක් නෙවෙයි ඒක. ලෝක ස්වභාවය. ඔන්න ඕක තමයි විනය. මේ දුකයි, මේ දුක්ඛ සමුදයයි, මේ දුක්ඛ නිරෝධයයි, මේ දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාවයි කියලා. යම් චතුරාර්ය සත්‍යයක් විග්‍රහ කරා නම් ඒක බුදුරජාන් වහන්සේගේ නිස්පාදනයක් නෙමෙයි. කකුසාද කෝණාගමන කාශ්‍යපාදී පෙර බුදුරජාන් වහන්සේලාගේ නිස්පාදනයකුත් නෙමෙයි. ඒක එසේමයි. බුදුවරු පහළ වුණත් නොවුණත් අතීතයේ ඒ ධර්මයේ එහෙමමයි. හැබැයි බුදුරයන් වහන්සේලා යටපත් වෙලා තියෙන මේ ධර්මයේ මතු කරලා දෙනවා. අමුතුවෙන් ගොඩනගලා දෙන එකක් නෙමෙයි. එහෙම බුදුරයන් වහන්සේලා එක එක්කෙනෙක් චතුරාර්ය සත්‍යයක් ගොඩනගලා දුන්නා නම් එහෙම පංචාර්ය සත්‍යයකට තව කෙනෙකු ගොඩනගන්න බැරිය. තමන්ගේ වැඩක් එක එක බුදුරයන් වහන්සේලාගේ වැඩක් නා. එහෙම එකක් නැහැ. එහෙනම් සියලු බුදුරයන් වහන්සේලාම චතුරාර්ය සත්‍ය තමයි පින්නුවේ ධර්මයේ වශයෙන්. නැන්න සූත්‍ර වශයෙන් ඒක මුල් කරගෙන තමයි දහම් දෙසුවේ. ධර්මය කියලා පටිච්චසමුප්පාද ධර්මයක් පෙන්නවා. ඒ පෙන්නපු ධර්මය බුදුරජාණන් වහන්සේලාගේ නිස්පාදනයක් නෙමෙයි. තථාගතයන් වහන්සේ ලෝකෙ පහළ වුණත් නැතත් අවිද්‍යාපත්‍ය සංඛාරා කිවනම් ඒක හැමමයි. අවිද්‍යා පත්‍යා සංඛාරා, අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධෝ කිව්වනම් ඒක හැමයි එක වෙනස් වෙන්නේ නැහැ. ඒක හැටි ඒ ධර්මතාවය. සංඛාර පත්‍යා විඥානං සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ කිව්වනම් ඒ දේශනාව හැමෝ තමයි. මොන බුදුරයන් වහන්සේ දේශනා කළා තව එකක් පෙන්වන්නේ නැහැ. තිබුණ ධර්මයේ යටපත් වෙලා තිබෙච්ච එක මතු කරලා දෙනවා. එහෙනම් මේ වඩා අයිතිකාරීක් නැහැ. ඒ ධර්මතාවයේ වෙනස් වෙන්නේ නැහැ. ඒවා තතයි, එසේමයි, අවිතතයි. ඒක වෙනස් තත්ත්වයකටපත් වෙන්නේ නැහැ කවදාවත්. අනන්‍යතා අනිත්‍යයටපත් වෙන්නේ නැහැ. ඒ හැටි. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍රයි විනයයි ඔය අභ්‍යන්තරයේ නැගෙන ධර්මයක් තියෙනවා. මොකද්ද? විශේෂ ධර්මයක් පහළ වෙනවා ඔය ටික ගන්නකොට. ඒ තමයි සෝතාපන්න, සකෘදාගාමි, අනාගාමි, අරිහත්. ඒ පහළ වෙන්නේ ඊට 90යි. ඔන්න ඔය ටික තමයි මූලික වශයෙන් ත්‍රිපිටක ධාරී කියන්නේ. හැබැයි බෝටිල හාමුදුරුවන්ගේ මනහල ඉඳන් රහත් වුණා කියලා එහෙම එකක් නම් ත්‍රිපිටක දැන්වල පොත්වල නම් පෙන්නලා නැහැ. වෙන්න පුළුවන් ක්‍රමයකුත් තියෙනවා. ආර්ය පුද්දලේ කොහොනා වෙන්නේ? ඉස්සෙල්ලාම සෝතාපන්න වෙන්නයි. ඊට පස්සේ ආර්ය පුද්දලේ කවත් නැහැ. ගහක් මුල ගලක් අතේ පහර ලගිය තියා තිබුණා නම් ඒ අසුචි පිළල් ගුරුවරයෙක් වෙනවා. ඊට පස්සේ සෝතාපන්න වෙන්න අසුචි පිළෙන් බෑ එකපාර. කොහොමද? කල්යාණ විතර සම්පත්තියක් වශයෙන් ආර්ය උත්මයේ මුණ ගැහිලා ඒ ආර්ය ධර්මයේ ශ්‍රවණය කළා සෝතාපන්න වෙන්න ඕන. ඊට පස්සේ නම් ඔය කෙල පිළක් ගහලා තියෙනවා දැක්කත් ඒකත් ඇති. කාලගොඩක තියෙන ඇඳුමක් මලමිනියක් කුණු ගොඩක් දැක්කම නම් ඒකත් ඇති. ඒකම ගුරු කරගෙන ඒකේ ලෝක ස්වභාවය දැනගෙන අරිහත් ඊටපත් වෙන්න පුළුවන්. ඒකට ආර්ය උත්මය අවශ්‍ය නැහැ. ඊට පස්සේ එනා සෝවාන් වෙලා හිටපු කෙනෙක් හිටියා නම් පොඩි ලහාමුදුරන්ගෙන් වන්හාලත් රහත් වෙන්න පුළුවන්. ඒකේ ඒක ප්‍රශ්නයක් නැහැ. පොඩි ලහාමුදුරන්ට අහුවෙච්ච නැති එකක් සෝවාන් වෙච්ච කෙනාට ඒ වළහනට අහු වෙනවා. එක්තරා කාන්තාවක් නෙළුම් කවියක් කිය කියා කුඹුරේ වල් නෙලනවා. හැබැයි ඒ වල් නෙලන ඉන්නකොට ඒ කාන්තාව තමන් ඉගෙන ගත්ත කවියක් කිය කියා වල් නෙළුවා මිසක් වෙන අවබෝධකින් කරා නෙමෙයි. භික්ෂුන් වහන්සේලා 69ක් පිණ්ඩපාත වඩිනවා. මුලින් වඩින ගුරු හාමුදුරුවෝ කියන අනික් අයට පින්වත්නි ඔන්නේ කවි අර්ථයේ හිතලා බලන්න. ඒ මොකද පින්නන්නේ? මේ නෙළුම් විලක උදේ ලස්සන පිපිලා තියෙන මල් හවස් වෙනකොට පළවිලා තිබිච්ච ලස්සන එකක්වත් නැහැ. අපිත් මේ කොච්චර ලස්සනදලා සරණ කාලේ හිටියත් පස්සෙම වයසෙන්නකොට ඒ හැල එකක්වත් නැහැ. ඔක තමයි අදහස. ඔය අදහස ගන්නකොට හිරිපියේම 69 හරිහත් එරපත් වුණා. කාගෙන් බණ අහලා? අර කාන්තාවක් කවියක් කියනවා එහි. අන්න ඒක තමයි කියන්නේ මුලින් සෝතාපන්න වෙලා හිටියානම් ධර්මයේ මෙනෙහි කරමින් ඉන්න අයට කවුරු හරි කමක් නැහැ බණක් කියනකොට ඕක තේරෙනවා කියන එක නට වැඩිය හොඳ. කියන කෙනා කවියක් වායි කියන්න පුළුවන්. හැබැයි ධර්මාභෝධයේ මූලික ධර්මාභෝධය ලැබු කෙනාට ඕක බොහෝම ගැඹුරට කාවැදිලා ඇත්ත පේන්න පුළුවන්. ඒ නිසා ඒකත් ප්‍රශ්නයක් නෙමෙයි. කෙනෙක්ගෙන් බණහලා කෙනෙක් මගපල් ලබනවා කිව්වේ එයා ආර්යෙක් විය යුත්තේ සෝවාන් වෙන තැනටයි. ඒක නම් කවදාවත් ආර්යෙක්ගෙන් ධර්මශ්‍රවණය කර බෑ. කවදාවත් අනාර්යෙක්ගෙන් බණහලා සෝවාන් වෙන්න බෑ. පුළුවන් කියලා කිව්වල ත්‍රිපිටකයේ කොතනකවත් ධර්මීය කොතනකවත් පෙන්නන්න එකම සාධකයක්වත් නැහැ. ඉතින් පොටිලා හාමුදුරුවන්ට කිව්ව බණවල වෙනසක් තියෙනවා. නමුත් මේක පොතෙන් හොයාගන්න බැහැ. මං ඉස්සෙල්ලා කිව්ව જાති එකක්මයි ඒක. පොතේ කතාවක් තියෙනවා. ධම්ම අවබෝධයක් ඇති කෙනෙක් කතාව ඇහුවොත් හරි ගැඹුරු දෙයක් දැනගන්න පුළුවන්. පොටිලා හාමුදුරුවෝ කිව්ව බණ පිළිබඳව පොටිල හාමුදුරුවන්ට නිවන් දකින්න මග පෙන්වා දුන්න කර්මස්ථානාචාර්යවරයෙක් හිටියා පුංචි හාමුදුරු කෙනෙක්. හැබැයි හාමුදුරුවෝ පුංචි වුණාට මහා ඥානවන්තයි. මේ අත්බැවි විතරක් නෙමෙයි පෙර කාලේ ඉඳන් ආපු ගුණයක් තමයි. නැන්නගේ හිටින්නේ නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ? පොටිල හාමුදුරුවන්ට කර්මස්ථානයක් දෙන්න ඉදිරිපත් වුණේ උන්වහන්සේ. ඉදිරිපත් වුණා කියන්නේ උන්වහන්සේට ආයාතනය කළා. ඒ ඉල්ලිය පිළිගත්තා. ඒ පිළිගත් අවස්ථාවේදී ඉතෙල්ලාම අවවාදයක් කළා. මොකද්ද? මම මේ කියා දෙන විදිය තේරුම් අරන් කරන්න පුළුවන් නම් මම බාර ගන්න. හිතුවක් කාර්කම් කියලා නම් කරගන්න බෑනි. ඒක පිළිගත්තා. ඊට පස්සේ දැන් හොඳට සිවුර ඇඳ ගන්න. මහා මඩවලා පෙන්නලා කියනවා. ඔය මඩවැල්ට වහලා යන්න කොහොමද කියලා. දැන් ගත්ත තීරණේ අරගෙන යනවා. දල මට්ටමක් ගියා, තව යනවා යනවා, ඉඟ මට්ටමට ආවා ගියා, පපුව මට්ටමට ආවා යනවා, වෙන එකක් වෙච්චා කියලා උන්වහන්සේත් යනවා. කර මට්ටමට ගියා. දැන් සිවුරු ඔක්කොම තෙමිලා කර මට්ටමට ගිහිල්ලා. ආ දැන් නවතින්න. හැරෙන්න ආපහු. එන්න ගොඩට. දැන් කතාව ඕක තමයි තියෙන්නේ පොතේ. ගොඩට ආවා ඉතින්. දැගිදී මල හොදාගෙන ඉන්නකො නාගෙන නේ නාගෙන මල හොදාගෙන ආවට පස්සේ කර්මස්ථානෙ දුන්නා රහත් වෙනවා කියන සිද්ධිය තියෙන ඔය ටිකයි විග්‍රහ වෙන්නේ. දැන් මොකද සිද්ධිය? කෝ ගැඹුරු අර්ථේ පොත කිව්වට හම්බ වෙන්නේ නැහැ, ධම්ම අවබෝධයක් තිබුණා හම්බ වෙනවා. මොකද සිද්ධ වුනේ කියලා? මේ ආර්ය විනය මල කියන්නේ මොනවද? මල යනු කාමයට නමකි, බය යනු කාමයට නමකි, උල යනු කාමයට නමකි. මේ බුදුරන් වහන්සේ කාමයට පෙන්නපු නම් මල යනු කාමයට නමකි. එහෙනම් මොකද්ද මේ පෙන්නුවේ? පොටිලහාඳුර එක පාරම නිවන් දකින්න බල කී හිටපු කෙනෙක්. ඒක පොතේ නෑ, ඔය කතාවේ තියෙනවා. තේරුම් ගන්න ඥානවන්තවන් හොයාගත්තේ. යාලේ තිබිච්ච අඩුපාඩු ඕක තමයි. ඒකට හේතුකාරක කෙනෙක් රැහුනොත් එහෙම සෝවාන් විලා, සකෘදාගාමී විලා, අනාගාමී විලා හිටපු කෙනෙකුට එහෙම ඒ බණ ඇහුනොත් ඉදුඩිය සම්පූර්ණ කරගන්න ඇති. නා පොඩි ලහාඳුර මගේ පල්ල බල ඉන්න ඕනේ නෑ ඒකට. හැබැයි අනික් කෙනෙකුට මේක කරන්න බෑ. අද සමහර අය බණ කියන ඔක්කොමත් අරින්න ඔක්කොමත් අරින්න. අනේ ළමයයි භාර්යාව අතර අතපන් ඔක්කොම අතල ඵලයක් තිංගපන් කැලේට. ඔය ජාතිය වදත් කියන අය ඉන්නවා. අතරමං ඉන්නවනේ ඔක්කොම. ඉක්මනට නිවන් දකින්න ගිහිලා ඉතින් ඊට පස්සේ රතය වෙනවා වෙච්ච දෙයක් කියන. මොකද වෙලා තියෙන්නේ? අනුපූර්ව යන ක්‍රමයක් තියෙනවා. අනුපූර්ව සික්ඛා, අනුපූර්ව ප්‍රතිපදා. මෙන්න මේක දන්නේ නැතුව බල කියන්න ගියාම වෙන්නේ එකයි. එනම් මේ ලෝකේ ඉන්න සාමාන්‍ය මිනිස්සු මේ බලහන් ඉස්සෙල්ලාම එනකොට රාතන් වහන්සේලා නෙමෙයි එන්නේ. යම් ගුණ ධර්මයක් ධර්මයක් ඕන වෙලා හිටියත් මේ පංචකාම සම්පත්තිය භුක්ති විඳගෙන හිටපු අය ඒ කාලේ තිබ්බ හිරිතේම බැලුවොත් එහෙම අද නෑ එච්චර. සමහරලාට සිටවරු මහා ධනපති, භාර්යාව හතර දෙනයි, පස් දෙනයි, හය දෙනයි, හත් අට දෙනයි ඔහොම හිටියේ ඒ කාලවල. කරවටක් කාමඩේ ඉරිච්චය. හැබැයි ආපු ගමන් එකපාර රහත් වෙන්න බල කිව්වොත් කොහොම කරන්නේ? හරියට පොටිලා හාමුදුරුවෝ කරවටක් මඩට ගියාට පස්සේ ආපහු වැටලා දැන් එළියට එන්න කිව්ව. ගොඩට එන්න. දැන් කකුල දිග නෑනේ ගොඩට එකපාර. දැන් ගොඩට එන්නේ කොහොමද? ගොඩ පැත්තට තියෙන මඩටම අඩිය ගහන්න ඕන. හැබැයි අඩිය ගැහුවේ මඩට තමයි පොඩ්ඩක් වෙනසක් තියෙනවා. මොකද්ද? කරවටක් එල්ලා ඉන්න මඩෙන් පපු මට්ටමක් එල්ලා ඉන්න මල ඇදි දැන්ට ආවා. තව අඩියක් තිබ්බා ගොඩ පැත්තට. බඩ මට්ටමට ඉදලා ආවා එළියට. පොඩි නිදහසාව තව ටිකක් එනකොට ඔහොම. ඊට පස්සේ තවත් ගොඩට කියලා එනවා. ගොඩ පැත්ත බලබලා මඩටමයි අඩිය තියන්නේ. මොන මඩටද? අර බල මට්ටමට තියෙන එකෙන් ඊට වඩා ටිකක් මල අඩු. ඉඟ පැත්තට තියෙන මල කොටයි අඩිය තියෙන්නේ. තවත් මඩි. හැබැයි ගොඩ පැත්ත පේනවා. අරමුණ ගොඩට එන්න. කකුල දිගමදි එකපාරේ අඩිය තියන්න. මොකද කරන්නේ? තවත් අඩිය තිබ්බා ගොඩ පැත්තට තියෙන මලටම. හැබැයි වෙනසක් වුණා. ඉඟටියේ ආරතිවිච්ච මල දැන් කෙන්ඩ දිහාට. තවත් උලට ආවා දන දිහාට ආවා තවත් මලිය හැබේ තවත් අඩිය තියන ගොඩ පැත්තට තියන මලටම දැන් වලලු කර දිහාට නිකන් ආවා තවත් මල ගෑවින හරියමයි පතුල මඩි ගොඩටම ආවා ඇඟේ ගෑවිච්ච මල එහෙමමයි දැන් ගින් හොදාගනි ගෑවිච්ච මල ටික හොදාගත්තාම ඒකත් ඉවරයි එහෙනම් මොනවද මේ තිබිච්ච මල මල වල මොකද්ද ඒ තා වස්තුකාමී ගෑවිච්ච මල ටිකේ තුන්නේ මොකද්ද ඉතුරු වෙච්ච ක්ලේශකාමී වස්තුකාමී ඔක්කොම අත්හරිනවා ක්‍රමක්‍රමී එකපාරක් අත්හරගන්න බෑ කරවටක් මඩේරිලා වාගේ වස්තුකාමීන් ක්ලේශකාමීන් කරවටක් මඩේරිච්ච එකා වාගේ කාමී ඇසුරු කරගෙන හිටියා සසලදී පෙර යහපත් ගුණධර්ම පූර්ණේ කරලා සද්ධා ඉන්ද්‍රිය වීරය ඉන්ද්‍රිය සති ඉන්ද්‍රිය සමාධි ඉන්ද්‍රිය ප්‍රඥා ඉන්ද්‍රිය වැඩෙන්න අවශ්‍ය කරන අනුසය තිබුණා නැත්නම් ඒකට අවශ්‍ය කරන වාසනාව තිබුණා අවශ්‍ය ධර්මයේ එනකොට මාත්‍රේ සද්ධා ඉන්ද්‍රිය වැඩුණා වීරය ඉන්ද්‍රිය සති ඉන්ද්‍රිය සමාධි ඉන්ද්‍රිය ප්‍රඥා ඉන්ද්‍රිය වැඩෙනකොට මොකද වෙන්නේ එකපාර රහතන් වහන්සේගෙන් මට්ටමට වැඩින්නේ නැහැ. ටිකෙන් ටික වැඩෙනවා. ඒ මට්ටමට යමක් අත්හැරිය හැකිද? අසාර ලෝකේ වේතෙමින් මේ කාම වස්තු පස්සේ යන එක මහ වදයක්. එහෙම හිතේ ඉතාලකින් එක හැකි තරමක් අත්හරිනවා. එකපාර ඔක්කොම අත්හරින්න බෑ. මෙන්න මේ ක්‍රමයට ඇවිදිල්ල. පැවිද්දට යනකොට වස්තුකාමී නම් අත්හැරියා. දීපොල ඉඩකලන් ගේදොර හරක බාල මිලබදල් වතු පිටි ඔක්කොමත් අත්හැලා ගියත් ඇහැ රූපයන් කෙරෙහිනොට මත් වෙනවා. ආස්වාද හොයනවා. කන මිහිරි ශබ්දයට ආසා කරනවා. තවත් ඒවා ඉතුරු වෙලා තියෙනවා ක්ලේශකාම. දිව නාසයේ ශාරීරියේ ආස්වාදයන්ට මත් වෙනවා. ආස්වාදේ ප්‍රිය වෙනවා. දැනෙනවා. ඔය ටික එනකොට මොකද කරන්නේ ඒකත් දැන් ගොඩට ආපිය කියලා ලාලා හොදා ගන්නවා වාගේ සවිතක්කන් සවිචාරම් විවේකදම් පීතිසුකම් පටමජ්ජානම් කියන එකට පත් වෙන්න අවශ්‍ය කරන්න ආ වූ සීලෙන් නා ගන්නවා චූල සීල මධ්‍යම සීල මහා සීල ආදී වශයෙන් අන්නේ පවිත්‍ර සත්ත්වයට පත් වෙලා එකින් එකට එන ක්‍රමයක් තියෙනවා අන්නේ ක්‍රමයට සුද්ධ වුණාම අන්නේ ආර කියනවා ගොඩට ආපු එක නා නාගත්තා නාගත් එක නා අමුතුවෙන් කියා දෙන්න ඕනේ නැහැ චතුරාර්ය සත්‍ය අවබෝධන සමාධිය පූර්ණ කරගත්තාම අන්නේ ඒක තමයි ක්‍රමේ ඉතින් ඔය උපමාවෙන් දුන්නේ හැඟවිලා තිවිච්ච එකක් බෝඩිලා හාමුදුරුවන්ට බල කියන්න යනකොට එකපාර රහත් වෙන්න බල කියන්න නෙමෙයි අනුපූර ප්‍රතිපදාව කියා දෙන්න තමුණු දැනගන්න දැනගලතු අනිකයි කියන්නේ කොහොමද තමන් ප්‍රතිපදාව දන්නවා නම් ගුරුවරයෙක් අවශ්‍ය නැහැ නිවන් දකින්න. ප්‍රතිපදාව දැනගත්තා කියන්නේ සෝවාන් වුණා. ඉතුරු ටිකේ කවුරුවත් අවශ්‍ය නැහැ පරප්‍රත්‍ය රහිතයි. එහෙනම් අන්නේ වායි ක්‍රමයක් වෙයි තියෙන්නේ. මේ පොටිලා හාමුදුරුවන් එක්ක ඒ තියෙන සම්බන්ධයෙන් තර්ක වාද අපිට ගොඩනගා ගන්න කිසිම හේතුවක් ක්‍රමයක් නැහැ. දකින්න ඕනේ. බුදුරන් වහන්සේ තුච්ච පොටිලා කියලා කතා කරන්නේ කවදාවත් යහපතක් වෙන යහපත් මාර්ගය ලෝකෙට දුන්නා. දේශකයන් වහන්සේනාවල මොනවද හම්බෙන්නේ හපුවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ශ්‍රාවකයන්ට නිවන හම්බෙනකොට දේශකයන්ට අමෘතය හම්බෙනවා කියන තුච්චකම හම්බෙනවා කිව්වේ නෑ එනයි තුච්ච කියන වචනේ කියන්නේ හේතුවක් තිබුණා අඩුපාඩුව ඒ අඩුපාඩුව දකින්න නැතුව උද්දාමයෙන් තමයි හිටියේ මං අහවල් කාලේ කකුසඳ බුදුහාමුදුරන් කාලෙත් හිටියා ඒ කාලේ බණ කිව්වා කොනාගෙන බුදුරජාණන් වහන්සේ කාලෙත් බණ කිව්වා දැන් මෙහෙම හිටියා ඉතින් වැදගත් දෙයක් තියෙනවා ලෞකික වශයෙන් නුවණක්වත් වැඩිලා තිබුණ නැත්නම් කොහොමද දන්නේ උන්වහන්සේ කකුසඳ බුදුහාමුදුරන් කාලේ බණ කියලා හිටියා කියලා එහෙනම් උන්වහන්සේට දිවසක් තියෙන්නත් තිබේ එහෙම නැත්නම් ඒක දකින්නේ කොහොමද හතර බුදුරයන් වහන්සේලා කාලේ මම සාසනවල මහන්ලා හිටලා බණ කිව්වා කියලා එහෙම එකක් කාටවත් බුදුරයන් වහන්සේ ඉදිරියේ කියන්නේ කාගෙන්වත් අහගෙන නෑ කිව්වේ එන ලෞකික වාසීන් දිවස් පහල වෙන මට්ටමකුත් තිබිලා තියෙනවානේ ඉතින් ඒක තමයි කියන්නේ මේ ධර්මයේ හරි ගැඹුරුයි. ලෞකිකත්වයේ ඉක්මෝලා ගිය එක. ලෞකික මට්ටමේ මේ කොච්චර දැනීම් තිබුණත් ලෝකෝත්තරත්වයේ සංසාරයේ අධ්‍යක්ෂම නැති එක. ඒ නිසා ඒ පෙර නොඇසු විරු දහම ලෝතුරා බුදු පියාණන් වහන්සේ පරප්‍රත්‍ය රහිතව දැනගන්න අනන්ත පෙරම්පුරලයි ලැබුවේ. එහෙම කෙනෙකුට මිසක් එහෙම දැනගන්න බෑ. ඒ මහා පාරමිතා ලෝතුරා බුද්ධඥානෙ පහළ වෙන ලෝතුරා බෝධිසත්ව පාරමිතා පුරලා පූර්ණ වෙච්ච කෙනෙකුටයි ඒක හම්බ වෙන්නේ. එතන පටන්ගෙන වැල නොකැඩි පරම්පරාව ඉන්න තාක්කාලී දේශනාව කැඩින් නැතුව පරපුර කැඩින් නැතුව අන්න ඒ තාක්කල් මාර්ගඵලලාභී පරපුර ව්‍යවබෝධය ලැබුණා. පෙර නොඇසු විරු දහම කෙරෙහි අන්නේ කියන ලෝකෝත්තර ධර්මයේ ලෞකිකත්වයෙන් පංචාවිඥා අට සමාපති ලබාගෙන හිටියපු යෝගියෙක් හිටියත් මේ ගිහි ජීවිතේ ගත කරමින් ඉන්න අඹ සැමියන් නැතුව ඒ වගේ ඉන්න දරුවන් හදාගෙන ඉන්න මේ ගිහිවත්තේ ඉන්න සෝතාපන්න ශ්‍රාවකයෙක් මගේ ඉන්නවා නම් ඒ ශ්‍රාවකයාගේ කලාවෙන් කලාවක් අතර පංචාවිඥා අට සමාපති යෝගියා වටින්නේ නැහැ කිව්වා. දේශනා කරලා තියෙනවා. මොකක් නිසාද? ඒ යෝගියාට තියෙන ලෞකික නුවණ අනන්ත සංසාරේ ඕවා කොච්චර ලබල ඇද්ද? හැබැයි ලෝකෝත්තර නුවණට හිමිකම් නැහැ. ඒ හිමිකම අනන්ත සංසාරේ ලැබිලත් නැහැ කාටවත්. ලැබුණා නම් මේ ගමන ඉවරයි. අන්න එහෙම උත්තරීතර ගුණයක් සෝවාන් බුද්ධියට ලැබෙනවා. පෙර නොඇසු විරු ලෝකෝත්තර ධර්ම පිළිබඳ දැනීම පහළ වෙනවා. ඒ දැනීම සියලු ලෞකිකත්වයන් ඉක්මව නිසා කියන සක්විති රසිකමත් ඉක්මවලා. මොකෙන්ද? ඒ ලෝකෝත්තර දැනීමේ. ඉතින් එවන්දු උත්තමයකින් තමයි බණපදයක් අහලා සෝවාන් වෙන්න ඕනේ. ඒකයි මේ විග්‍රහ කළේ. ඉතින් ඔතෝලා ගන්න විදියට